ගරු වසන්ත සමරසිංහ අමාත්‍යතුමාට විනාඩි 14ක කාලයක්.
ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අද දවසේ අපේ රටේ ආර්ථිකය විශේෂයෙන්ම ගූගල් ලෝක දේශපාලන තත්ත්වයත් එක්ක විශේෂයෙන් යුදමය තත්ත්වයක් ඇති වෙලා තියෙන වෙලාවක අපේ රටේ ආර්ථිකය කොහොමද දුවන්නේ කියන කාරණය පිළිබඳවත්, ඒ වගේම අපි මුහුණ දීලා තියෙන අභියෝග මොනවාද කියන කාරණය පිළිබඳවත්, ඒ වගේම රටක් හැටියට අපිට ඉස්සරහට කරන්න තියෙන මොනවාද කියන කාරණය පිළිබඳවත් බොහෝ සාකච්ඡා අවශ්‍ය වෙලාවක තමයි අද දවසේ මේ විවාදය විශේෂයෙන් ගන්න හේතු වෙන්නේ. පසුගිය සඳුදා කැබිනට් මණ්ඩලය තුලත් අපි තීරණය කරලා බදාදා දවසේ නිමාඩු දෙන එක වෙනුවට බදාදා නැවත නිමාඩු අවලම් කරලා වැඩ පටන් ගන්න කටයුතු කරනවා. එතන මේකත් එක්ක මේ හම්බෙච්ච දවස වඩා හොඳින් ප්‍රයෝජනට ගන්න රට තුල මේ සිදු වෙලා තියෙන වෙනස්කම්, ආණ්ඩුව සිදු කරලා තියෙන දේවල් පිළිබඳව රටේ ජනතාවට දැනගන්න තමයි මේ පාර්ලිමේන්තුවට අපිට කියන්න ඕනේ. ඒ මොකද විපක්ෂයේ කාර්යභාරය ඉටු කරන්න උත්සාහ කරනවා, අපි ඒක දකිනවා. හැබැයි වගේම විපක්ෂය ඇත්ත වෙනුවට බොරු ගොඩක් කියන්න හදනවා. දැන් ඊයේ දවසේ ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට ඇවිල්ලා මේ මැද පෙරදිග කලාපය ඇති වෙලා තියෙන යුද තත්ත්වය අපේ රටේ ආර්ථිකයට කොහොමද බලපාලා තියෙන්නේ, ඒ ආර්ථිකයට බලපාපු තත්ත්වයත් එක්ක අපි කොහොමද මුහුණ දෙන්නේ, ඒ වගේම අපි ඒ මුහුණ දීලා තියෙන තත්ත්වය කළමනාකරණය කරන්නේ කොහොමද, ඒකට අරන් තියෙන තීරණ මොනවාද කියලා අපේ පන්නල ඇමතුමත් දැන් ටිකට කලින් කිව්වා. ඒ වගේම රටක් කරේ අපි මුහුණ දීපු තත්ත්වය ගැන කිව්වා. ඒ නිසා සිංහව භාවෙන්නේ නැහැ මූලාසනාරූඪ මන්ත්‍රීතුමනේ නරි බිරුවා කියලා. නරි බිරුවා කියලා සිංහව බය වෙන්නේ නැහැ. එනිසා ජනාධිපතිතුමා ඇවිල්ලා රටට කියන්න ඕන කරුණ පාර්ලිමේන්තුවේදී කිව්වා. එනිසා අර මන්ත්‍රීතුමාත් කිව්වා එක එක පොත් ගහනවා, එක එක කාලෙට කරන්න දෙයක් නැතුණාම සමහරු එම් පොත් ගහනවා. මොකද අපේ රටේ බැඳුම් කර වංචාවක් තිබිලත් පොත් ගැහුවා. ඒ වගේ මේ රටක් හැටියට අපේ රට 2024 ජාතික ජනබලවේගයේ ආණ්ඩුව බාර ගන්න වෙලා වෙනකොට අපේ ආර්ථිකය කොහෙද තිබ්බේ? ඒ ආර්ථිකය එතෙන්ට වැට්ටුවේ කවුද? 2022 අප්‍රේල් මාසේ 10 වෙනිදා ඉඳන් බංකොලොත් රටක් බවට ප්‍රකාශනපත් කරලා වාහන ගේන එක නවත්තලා තෙල් ටික ගේන්න පෞද්ගලිකංශයේ සමාගම් වලින් පවා ඩොලර් ඉල්ලා ගනිමින් තෙල් ගේන තැනකට රට වට්ටලා අපේ රටේ රජයේ සේවයට බඳවා ගැනීම නවත්තලා රාජ්‍ය සේවය වැටුප් වැඩි කිරීම නවත්තලා පෞද්ගලිකංශ එහෙම් පිටේම අතහැරලා ආර්ථිකය කලමනාකරණය වෙනුවට බංකොලොත් කරලා තිබ්බේ සභාපතිතුමනි. අනේ එහෙම රටක් තමයි මේ විදිහට ගොඩනගන්න පහුගිය අවුරුද්දක් ඇතුළේ අපි කටයුතු කළේ. ඒකේ ප්‍රතිඵලය දකිනවා නම් 2025 අවුරුද්දේ අයවැය, ඒ ඉදිරිපත් කරපු අයවැය තුල අපේ අයවැය කතාවේ ජනාධිපතිතුමා අයවැය කතාව ඉදිරිපත් කරද්දී අපිට අයවැය හිගේ ලෙස 5%කට ආසන්න ප්‍රමාණයක් තමයි අයවැය හිගේ ජාතික ආදායමට සාපේක්ෂව තිබුණේ. හැබැයි අයවැය අවසන් වෙනකොට අලුත් බදු හඳුන්වලා දුන්නේ නැහැ. බදු ප්‍රතිපත්ති අපි ප්‍රතිසංවිධානය කළා. බදු ගෙවන බදු ෆයිල් වැඩි වුණා. බදු අය කිරීම ක්‍රමවත් වුණා. හොරට බදු පන්නන එක අඩු වුණා. අපි සම්පූර්ණ නැවතුණා කියන්නේ නැහැ දැනුත්. හැබැයි අපේ රටේ ආදායම වේගෙන් වැඩි වුණා. එහා සාපේක්ෂව රාජ්‍ය වියදම අඩු වුණා. එනිසා රාජ්‍ය ආදායම වැඩි වෙනවා, රාජ්‍ය වියදම අඩු වෙනවා, නාස්ති අවම වෙනවා, වියදම් කප්පාදු කරමින් රජය ජනාධිපතිතුමාගේ සිට ආණ්ඩුව දෙන ආදර්ශ හරහා රටේ භාණ්ඩාගාරයට මුදල් එකතු වුණා. එයින්ද තමයි අයවැය හිගේ 2.5 දක්වා කරු සභාපතිතුමනි අඩු වුණේ. එනිසා මූල්‍ය කළමනාකරණය පිළිබඳව වහසිබස් දොඩදොඩ හිටපු විපක්ෂයට කියාගන්න දෙයක් නැති වුණා. එනිසා තමයි මූල්‍ය කළමනාකරණය වඩා හොඳම තැනට අයවැය තුල කළමනාකරණය කරලා පෙන්නුවේ. අයවැය හිගේ 2.5 මට්ටම අඩු කරලා පෙන්නුවේ. ඒක තමයි ආර්ථික කළමනාකරණය කියන්නේ. ඒකේ ප්‍රතිඵලය තමයි භාණ්ඩාගාරයට ගරු සභාපතිතුමනි ට්‍රිලියන 1.4කට සාපේක්ෂ මුදල් එකතු වුණා. දැන් මේ මුදල් එකතු වුණාම විපක්ෂය උත්සාහ කරනවා හැමතිස්සම කියන්නේ මේ බිලියන 100යි දුන්නේ මදිනේ කියලා. කෝටි 10000ක් ගරු සභාපතිතුමනි. කෝටි 10000ක් මේ ඉදිරි මාස දෙක තුන ඇතුලේ දීවරයට, ඒ වගේම අස්සැසුම ලබන අයට, ඒ වගේම විදුලි බිලෙන් වෙන යම් ප්‍රමාණයක් අඩු ඒකක 90 දක්වා තියෙන විදුලි බිල ලැබෙන අයට සිද්ධ වෙන මේ අපහසුතාවය වෙන්නේ. ඒක තමයි රජය ආර්ථිකමය ලෙස තීරණ අරගෙන භාණ්ඩාගාරයේ තියෙන මුදල් අවභාවිතා නොකර ඒවා විධිමත් ලෙස රටේ ජනතාවට විධිමත් ලෙස රටේ ජනතාවට ලබා දෙන්න කටයුතු කරා. හැබැයි මේට කලිනුත් අපි මෙහෙම කරා. 2024 මාර්තු මාසේ අයවැය සම්මත 25 මාර්තු මාසේ අයවැය සම්මත වුණා. 25 මැයි මාසේ 6 වෙනිදා ඡන්දය තිබුණා. ඡන්දයෙන් පස්සේ තමයි රටේ වැඩ කරන්න පටන් ගත්තේ. ඉතින් ගයන්ත කරුණාතිලක මන්ත්‍රීතුමා දන්නවා මාස 6යි වැඩ කරන්න පුළුවන් වුණා. දිස්ත්‍රික්ක සොලිකුණාට ඇවිල්ලා නොවැම්බර් මාසේ අවසානයේ ඉඳන් අපිට දිත්වවලට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඒ අවුරුද්දේ බිලියන 270ක් වියදම් කරා. ඊට අමතරව මේ අවුරුද්දේ බිලියන 500ක් කෝටි 50,000ක් මේ දිත්ත සොලිකුණාටෙන් පීඩාවට පත් වූ ජනතාව වෙනුවෙන් සහන දෙන්න භාණ්ඩාගාරයේ මුදල් එකතු කරා. කවුද? ඒ ආර්ථික කළමනාකරණය හොඳටම කරපු අපේ මුදල් ඇමති ජනාධිපති අන්ප්‍රදිසානායක සහෝදරය ඇතුළු ආණ්ඩුව. එහෙම සල්ලි එකතු කරලා තිබුණ නැත්නම් දිත්ත සොලිකුණාටෙන් පීඩාවට පත් ජනතාවට සහන දෙන්න කොහොමද අප? බජට් එකේ ආපහු ණය සීමාව වැඩි වෙනවා. ඒ විතරක් නෙමෙයි අපිට ණය ගන්න වෙනවා වැඩිපුර. අන්න ඒතර අපහු ප්‍රශ්න වෙනවා. හැබැයි ඒවා වෙනුවට ආර්ථික ස්ථාවරත්වය හදන්න අවශ්‍ය කරනවා. තීන්දුව తీරන ගත්ත නිසා තමයි ආර්ථිකය ඇතුළේ අපිට ඉඩක් එම අවස්ථාවක් එම ඉඩක් අපිට තිබුණේ. ඒ නිසා තමයි අත දිගෑරලා වියදම් කරන්න පුළුවන් මුදල් ජනාධිපතිතුම අදුන්නේ. වෙනදා දුන්නත් ගයක් ඇතුළට ලක්ෂ 50ක් දුන්නේ නැහැ. බඩු ටික ගේ සුද්ධ කරගන්න 25,000ක් බඩු ගැති වුණා නම් බඩු ටික ගන්න 50,000ක් අර්ධ හානි වලට ලක්ෂ 5ක් කවුද නැහැ කියන්නේ? කවුද නැහැ? ඒ නෑ කියන තැන් වල තියෙනවා නම් පොඩි ප්‍රශ්න ඇති. තවමත් 98%ක් ගෙවලා තියෙනවා. අනුරාධපුර දිස්ත්‍රික්කයේ 99%ක්ම ගෙවලා තියෙනවා. ලක්ෂ 50ක් දෙන්න 50 එකපාර දෙන්නේ නැහැ මන්ත්‍රීතුමනි. 50 දෙන්නේ ගේ හදාගන්න. එයාට ගයක් තියෙනවා නම් ගේ දෙනවා. ඉඩම දෙනවා. ඒ අදාළ අර්ධ හානියටපත් වුණා නම් ලක්ෂ 5යි. සම්පූර්ණ හානියටපත් වුණා නම් ලක්ෂ 50යි. ලක්ෂ 50 දෙන්නේ ඉස්සලා ලක්ෂ 20ක් දෙනවා. ගේ හදන පිළිවෙලට දෙනවා. ඔබතුමාලගේ දිස්ත්‍රික්ක වල දීලා නැති ඒවා තියෙනවා නම් වාර්තා කරන්න අපේ ගමගෙදර මන්ත්‍රීතුමාත් හිටියා මෙතන නියෝජ්‍ය අමාත්‍යතුමා ඔබතුමිය නැහැ කියලා නම් කියන්න අපි ඒක හොයලා බලලා කියන්න. අපේ දිස්ත්‍රික්ක වල අපිව දීලා වැඩක් කරනවා කරු සභාපතිතුමනි. මේ අවුරුද්දට පුළුවන් නම් ගෙවල් කීපයක් විවෘත කරන්නත් අපි සැලසුම් කරනවා. මොකද ඒ ජනතාව පදිංචිෙන් දැන් වේගෙන් වැඩ කරමින් යනවා. ගේ හදලා ඉවරන පියවරෙන් පියවරව දෙනවා. ඒ නිසා නිකන් චූටි කෑලි ගල්ලම් බොරු කියන ලෑස්ති වෙන්න එපා. ඒක දෙනවා. දීලා නැත්නම් ඒක තාක්ෂණික ප්‍රශ්නයක් නම් නිලධාරීන්ගේ ප්‍රශ්නයක් නම් පරිපාලන ප්‍රශ්නයක් නම් බැදියක් වෙනවා. ඒක නිශ්චිතව දෙනවා. ඒ අදාළ දිස්ත්‍රික් ලේකම්වරුත් එක්ක මේ ගැන පසුබිම් කරමින් ජනාධිපතිතුමා විශේෂයෙන් මැදිහත් වෙනින් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජෙනරාල්වරයා මැදිහත් කරගනිමින් සමහර තීන්දුව తీරන ගන්න ඕන තැන්වල ඉඩම් ප්‍රස ආපු තැන්වල අපි මැදිහත් වෙලා ආය වේරුවා. සමහර තැන්වල ඉඩම් ප්‍රස ආවම ඉඩම් ප්‍රස අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජෙනරාල්වරයා මැදිහත් කළා බේරුවා. ඒ නිසා මේ ආර්ථික ස්ථාවරව අරන් ආපු නිසා තමයි කරු සභාපතිතුමනි එවැනි දේවල් දෙන්න පුළුවන් උනේ. ව්‍යාපාරිකයන්ට කුකුල් කොටුව ගියාද, හරක් ටික ගියාද, එළුව ටික ගියාද, බෝට්ටුව ගියාද, දැල් ටික ගියාද, මේ හැමෝටම උදව් කරා. ඒ විතරක් නෙමෙයි පාරායින කඩයක් දාගෙන හිටපු එදිනෙදා ව්‍යාපාර කරන හිටපු ඒ කඩේ ගියපු කෙනාට අර සුළු මැස්සක් නැත්තම් පොඩි බාර් එකක් දාන හිටපු කෙනාට එයාටත් දුන්නා. හම්බ වෙලා නැති කවුරු හරි ඉන්නවා නම් විපක්ෂ අපිට කිව්වොත් අපි ඒක ගැන සලකා බලන්න පුළුවන්. එහෙම නැතුව ජනතාවට දීපු දුන්නා කියන දීපු ඒවා දුන්නා කියනක බොරුව අපි කියන්නේ සාධාරණ නෑ. ඒ නිසා දැනුත් උත්සාහ කරන මේ මිලියන 100යි දුන්න එක නෑ. මේ අවුරුද්දේ විතරක් ගරු සභාපතිතුමනි 2025 දීපු බිලියන 270 කෝටි 27,000ක් ඒක ඇරුණාම මේ අවුරුද්දේ මේ වෙනකොට ජනතා සහන වෙනුවෙන් විශේෂයෙන් දිත්තා සුලිකුණාටුවත් එක බිලියන 50,000 කෝටි 50,000ක් බිලියන 500ක් ඒ වගේම මේ ආර්ථික පැකේජය හරහා කෝටි 10,000ක් මේ වෙනකොට බිලියන 100ක් අපි දීලා තියෙනවා. ඒ නිසා මේ භාණ්ඩාගාරයේ තිබිච්ච සල්ලි නිසා තමයි වෙන ඒවා නිසා නෙමෙයි. එනිසා රටට මුදල් වෙන ආදායම් මාර්ග ආර්ථිකය ඇතුලේ සකස් කරලා භාණ්ඩාගාරයට මුදල් එකතු වුණාම තමයි අපි මේවා දුන්නේ. ඒ නිසා අද විපක්ෂය ඒක නෑ කියන උත්සාහ කරනවා. බය හදන්න උත්සාහ කරනවා. අපි අහනවා ගරු සභාපතිතුමනි ආර්ථික කළමනාකරණයක් නොකරුවා නම් මේ වෙනකොට ජනතාව දැන් දුප්පත්කම වැඩි වෙලාලු කණ්ඩ නැතුව ඉන්නවලු. මට හිතෙන්නේ හොරා කාපු අඩු උනාට පස්සේ දැන් ඉතින් හොරා කණ එක නැති වුණාම ඕම තමයි දැනෙන විදිය. ඒක තමයි මේ ප්‍රශ්නේ. මොකද අපි ඒව නවත්තලා තියෙන්නේ. එනිසා මේ රටේ ආර්ථිකය තිබිච්ච තැනින් ඉහළට අරන් එන්න ආර්ථික කළමනාකරණය විධිමත් ලෙස සිදු කරමින් තියෙන රටක ජනතාවට දෙන්න පුළුවන් සියලු සහන දෙන එක අපේ රටේ වගකීම ආණ්ඩුවේ වගකීම කියලා හිතලා තමයි අපි මේ වැඩ කරමින් තියෙන්නේ. ඒ නිසා ඒ විතරක් නෙමෙයි ගරු සභාපතිතුමනි. දැන් මේ 24 තිබිච්ච රට 25 වෙනකොට ගෙනාපු තැන 25න් එහාට අරන් යන්නකොට ඔන්න අපිට නැවත ප්‍රශ්නයක්. දිත්වා සොලිකුණාටුව ඇති වෙච්ච පීඩාවෙන් ගරු සභාපතිතුමනි යන්තම් ඒක පිලිසකර කරගෙන ජනතාවත් එක්ක වැඩ කරගෙන පටන් ගන්නකොටම ඔන්න ප්‍රශ්නේ පටන් ගත්තා. අර මේ ගැන සමහර අපේ හිතවතුන් අපිට කිව්වේ දැන් මේ ගහගන්න එක හරියට පිස්සෝ ෆුට්බෝල් ගහනවා වගේ කිව්වා. අහුවෙච්ච අතේ ගහනවා. ඒ වගේ මැද පෙරදිග කලාපේ ඉරානයට එල්ල කරපු ප්‍රහාර විසින් අද ඇති වෙලා තියෙන තත්ත්වය ඊශ්‍රායල් සහ ඇමරිකානු වැදිහත් වීම ඇතුලේ මැද පෙරදිග කලාපේම දැන් යුද්ධයක් බවට පත් වෙලා තියෙන. සැපයුම් මාර්ග ගණනාවක් අහෝස් අතර ඇනහිටලා තියෙන. විශේෂයෙන් හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ලෝකයේ තෙල් ප්‍රවාහනයේ 140ක් යද්දී 120ක් බිඳ වැටුන හැම පිළිම. සමහර රටවල ප්‍රවාහනයට ඉඩ දුන්නට සමහර රටවල ප්‍රවාහනයට ඉඩ දුන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි මැද පෙරදිග කලාපයට ගුවනින් ගිය බොහෝ දේවල් ගුවනින් යන්නේ නැති වුණා. ගුවනින් යන්නේ නැති වුණාට පස්සේ අපනයන වලට යම් බාධාවක් ඇති වුණා. ඒ විතරක් නෙමෙයි රැකියා කරන ජනතාවට පවා යම් ප්‍රශ්නයක් ඇති වුණා. නව ආයෝජන එන්න තියෙන බාධාවක් ඇති වුණා. ඉතින් ඒ නිසා මේ தત્ත්වය විසින් ඇති කරපු මේ தત્ත්වය විසින් තමයි පෙබරවාරි මාසේ 27 28 වගේ වෙනකොට මේක ඇති වුණ தત્ත්වය දැන් මාසයකට වැඩි කාලයක් ගත වෙලා. ඒතර මේ தત્ත්වයත් එක්ක තමයි අන්න අපි රටක් හැටියට මේ ගෝලීය උණුසුම් தત્ත්වය නැත්නම් ගෝලීය යුදමය தત્ත්වයක් දක්වා වර්ධනය වෙද්දී ඒ ආර්ථිකය කලමනාකරණය කරන්න රටක් හැටියට ගත යුතු තීන්දුවකට ගත්තා. එතකොට තමයි අපි කිව්වේ ආහාර බෙදා හැරීමේ යාන්ත්‍රණය කොහොමද යන්නේ? තෙල් ටික බෙදා හැරීමේ යාන්ත්‍රණය කොහොමද යන්නේ? දීවරයට බෝට්ටු ටිකට කොහොමද තෙල් ටික දෙන්නේ? ගොවියට මහ කන්න කපාගෙන ඉවරෙච්ච ගමන් යල් කන්න වැඩ පටන් ගන්න ඕනේ. ගොවියට තෙල් ටික කොහොමද දෙන්නේ? නිෂ්පාදන කර්මාන්තය ඒගොල්ලන්ගේ භාණ්ඩ ටික කොහොමද බෙදා හරින්නේ? නිෂ්පාදනයට බාධාක් නොවන සේවකයන් ටික කොහොමද ප්‍රවාහනය කරගන්නේ? ඒ වගේම පිටකොටුවට එන බඩු ටික කොහොමද රට පුරා තියෙන වෙළඳසැල් වලට බෙදා හරින්නේ? ඒකට අවශ්‍ය කරන තෙල් ටික බෙදා දෙන්නේ කොහොමද? ඒකට අවශ්‍ය කරන යාන්ත්‍රණය සකස් කරන්නේ කොහොමද කියලා පළවෙනි මොහොතේ සිට ජනාධිපතිතුමා ඇතුළු කැබිනට් මණ්ඩලය සහ මේ ආණ්ඩුව මේ නිලධාරීන් සමග එක්ව මැදිහත් වුණා. ඒ නිසා මැදිහත් වෙලා කලමනාකරණය කරගෙන ආපු නිසා තමයි රට මේ විදිහට යන්නේ. ඒ නිසා තමයි අපිට බදාදා නිවාඩු දීපුවක නවත්තන්න පුළුවන් වුණේ. ඒ නිසා තමයි අපිට
ගරු ඇමතුමාට තව විනාඩි දෙක කාලයක්
පටන් ගත්ත තෙල් කෝටා එක වැඩි කරන්න පුළුවන් වුණේ. ඒ නිසා ඒව කරේ නිකන් නෙමෙයි ගරු සභාපතිතුමනි, ආර්ථික කලමනාකරණය කියන්නේ ඒක තමයි. එහෙම කරලා තමයි මේව හැදුවේ. ඒ නිසා මේවා කියන් යන ගම දැන් අපිට කියනවා අපි එක පැත්තකින් මම දැක් අපේ මන්ත්‍රීතුම කිව්වා සහල් ගේන්නේ නැහැ කියලා. ඔව්. අපි අදටත් කියන අපේ රටේ සහල් නිෂ්පාදනය අතිරේකයක් තියෙනවා. මාස 3කට හාල් තියෙනවා ගරු සභාපතිතුම. ඒ මොනවාද හැබැයි? ඒ මාස 3කට සාමාන්‍ය අපි මාස දවසකට මෙට්‍රික් ටන් 6500යි 7000යි අතර සහල් කන්න. එතකොට අපේ මාසික සහල් අවශ්‍යතාවය මෙට්‍රික් ටන් 210000යි. හැබැයි අපේ සහල් නිෂ්පාදනය ගත්තොත් එහෙම මේ උපරිම ගත්තොත් එම මිලියන 2.65යි යන්නේ. ලක්ෂ 25යි 26යි මෙට්‍රික් ටෝ. හැබැයි අපි ළඟ තියෙනවා ලක්ෂ 30කට වැඩියෙන් සහල්. ලක්ෂ 30කට වැඩියෙන් සහල් තියෙන. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද? ප්‍රශ්නේ තමයි කීරි සම්බා සහ මේ ආදේශන අපේ කීරි සම්බා සහ සම්බා සහල් වල ප්‍රශ්නයක් ආවා. අපි මේකට උත්තරයක් ලෙස පහුගිය අවුරුද්දේ ඇති වෙච්ච මේ ප්‍රශ්නට උත්තරයක් ලෙස මේ මහ කන්න ඉලක්ක කරලා 12.5කට ආසන්න ප්‍රමාණය කීරි සම්බා වවන්න අවශ්‍ය කරන ඉඩ ගත්තා. ඒ 12.5 වෙනකොට ආපහු දිප්පා වලින් තව විශාල ප්‍රමාණයක් විනාශයටපත් වුණා. දෙවනි වර වගා කරන්න බෑ කළු සභාපතිතුමනි, කීරි සම්බා මාස 4ක් යනවා. 3.5යි නැත්නම් 4යි. ඒ නිසා මේ හානි වෙච්ච එකත් එක්ක අපි අපේක්ෂා කරපු අස්වැන්න ගේන්න බැරි වුණා. අපේක්ෂා කරපු අස්වැන්න ගේන්න බැරි වෙනකොට හැබැයි ගිය අවුරුද්දේම අපිට තිබ්බේ 106යි. මේ අවුරුද්දේ අපි 108ක් දක්වා අපේ වී අස්වැන්න වැඩි කරන්න තියෙන කීරි සම්බා. ඒ 112ක් තිබිච්ච එක අපිට පල්ලෙහාට බැස්සා. අන්න පල්ලෙහාට බහිනකොට ආපහු මෝල් හිමියන් ටික රජයේ දෙන අර බැංකුව වලින් ලබා දෙන ණය පහසුකම් පාවිච්චි කරලා වී ටික ගත්තා. අපි වී ගන්නකොට කිව්වා 120යි නාඩු, සම්බා 130යි, කීරි සම්බා
140යි. මේ කාලේ අවසන්.
මට විනාඩි දෙකක් ගරු සභාපතිතුමනි, ඒ කීරි සම්බා ටික 140 ඉඳන් ඒගොල්ලෝ උස්සන් ආව 160ට 70ට 80ට. ගොවියට හොඳට ගාණක් හම්බුණා. හැබැයි පාරිභෝගිකයන්ට ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා තමයි රජයට තීරණයක් ගන්න වුණා. අපි ගිය අවුරුද්දේ ඔක්තෝබර් මාසේ මහ යල් කන්න ඉවර වෙනකොට අපි දැක්ක මේක අඩුවක් තියෙනවා කියලා අපි සහල් ගේන දවස් 12ක් දුන්නා. ගායන්ත මන්ත්‍රීතුමා මතක ඇති මෙට්‍රික් ටන් 64000යි ආවේ දවස් 12ට. එතකොට සමහර විපක්ෂේ මන්ත්‍රීවරු කිව්වා කොහෙද හාල් වෙන්නේ? මොකද කොටාගෙන ඇවිල්ලා ගාල් කරලා තියෙනවද කියලා ඇහුවා. මතක ඇති. මේ හාල් වෙන්නේ නැහැ කිව්වා 20000ක්වත්. 64000ක් ආවා මෙට්‍රික් ටන්. හැබැයි මේ තත්ත්වයත් එක්ක අපි මේ අවුරුද්දේ ඇස්තමේන්තු කරලා තියෙන ප්‍රමාණයට වී මෙට්‍රික් ටන් 101000ක් විතර මදි වෙනවා සහල් කීරි සම්බා ආදේශන. එසා කීරි සම්බා ලක්ෂ එක මොකද යල් කන්නේ දැන් අපි ඇස්තමේන්තු හදලා තියෙන්නේ යල් කන්නේ වගාවත් එක්ක ගත්තට පස්සේ මේ අවුරුද්දට රජයේ 140යි රජයේ 140ට ගන්නවා. ඒ ගන්න ඒක තමයි මන්ත්‍රීතුමා මම කියන්නේ. බඩු දැන් අද ඉඳන් ඊයේ ආවා අද ඉඳන් කීරි සම්බා ආදේශන GR 11 සහ කිරිපොන්නි සහල් ටික දැන් අද ඉඳන් අපි ආනයනය කරනවා අපි අපේක්ෂා කරනවා ලක්ෂය එකහමාරය අතර මෙට්‍රික් ටන් ප්‍රමාණයක් ගේන්න ඕන ඒ ගෙනාවොත් තමයි ඔබතුමාලා ඔය කියන අර ජාවාරමක් කරනවා ඊයේත් අපි දඹුල්ලේ වැටලීම් කරා වැඩියට විකුණන්නයි අල්ලනවා මොකද පාරිභෝගික සූරාකෑම සදා දැන් මේක පාවිච්චි කරනවා ඔබතුමාලාට මතක ඇති 2024 නාඩු හාල් අඩු වුණා ඒ වෙලාවේ මෝල් වල තිබුණා කීරි හාල් වැඩිපුර එතකොට ඒගොල්ලෝ කිව්වා කීරි ගත්තොත් නාඩු දෙනවා එදා 260ට දුන්නා ඒගොල්ලෝ හැබැයි නා කීරි ටික ඉවර කරගත්තා ඊට පස්සේ මේගොල්ලෝ ගෙනල්ලා සාමාන්‍ය කීරි මාස 6ක් ගොඩ ගහන් කියලා තමයි කොටන්නේ. එහෙම තමයි සාමාන්‍ය කීරි වල ඒ රසය සහ සුවඳ එන්නේ. ඒ නිසා දැන් මේගොල්ලෝ try කරනවා ආපහු මේ පාර වීතිකත් අරගෙන ලබන යල් කන්නනට කොටලා මේ හිගය ඇතුලේ නැවත මිල තියයි යන්නේ. අන්න ඒ නිසා තමයි අපි කීරි සම්බ ආදේශන GR 11 සහ කීරි පොන්නි ගෙන්න අවශ්‍ය කරන අනුමැතිය දුන්නා. අප්‍රේල් මාසේ පළවෙනිදා ඉඳන් අප්‍රේල් මාසේ 30 වෙනිදා දක්වා කීරි පොන්නි GR 11 සහ ලානානය කරන්න පුළුවන් ඕනෑම කෙනෙකුට. ඒ වගේම මේ මාසේ 31 වෙනිදා වෙනකොට නිදහස් කළා ඉවර කරන්න ඕනේ. ඒ මාස දෙක ඇතුළේ අපි හිතනවා මේ මාසය ඇතුළේ ආනයන කරුවන් ඊයේ දවසේ මෙට්‍රික් ටන් 600ක්
එනවා. ඔබතුමා අවසන් ගන්න විනාඩි දෙකක් කාලයක් අවසන්.
1000කට ආසන්න ප්‍රමාණයක් එනවා කියලා තියෙනවා. මේ අනුව ගේන්නේ නැහැ කිව්වේ ගරු මන්ත්‍රීතුමා ඔබතුමාට මතක ඇති අරන් ගිහලා බලන්න. අවශ්‍යතාවය දුෂ්කරතාවයක් ප්‍රශ්නයක් ආවොත් අවශ්‍ය හාල් වර්ග ගේන්න වෙනවා. දැන් මේ ගේන්නේ පොදුවේ හාල් නෙමෙයි. මේ ගේන්නේ කීරි සම්බ ආදේශන. කීරි සම්බ ආදේශන ගේන්නේ. ඒ නිසා ඒ කීරි සම්බ ආදේශනේ ගේන්න වෙන්නේ කීරි සම්බ ඈ ඒක තමයි කියන්නේ. ඉතින් ගයන්ත මන්ත්‍රීතුමාට කියන්නේ ළඟ ඉඳන් ගයන්ත
මන්ත්‍රීතුමා අවසන් කරන ඔබතුමාගේ විනාඩි දෙකක් කාලයක් අවසන්.
අවශ්‍යතාවය අනුව පාරිභෝගිකයාගේ ආරක්ෂාවත් ගොවියාගේ මිලත් රටේ ආර්ථිකයත් කලමනාකරණය කරමින් යන වෙලාවක විපක්ෂය නේද විපක්ෂයේ සමහර මන්ත්‍රීවරු ජනාධිපතිතුමා බයෙන් ඉන්නවා කියලා කිව්වා. මට මං ඒකයි කියන්න තෝන්නේ නරින්ට සිංහය බය වෙන්නේ නැහැ කියලා සභාපතිතුමනි. ඒ නිසා කොහොමත් නරිස් උඩ බුරනවා සිංහයා සිංහංග වැඩේ කරගෙන යනවා මේ ආණ්ඩුවත් ඒ වගේ කියලා කියමින් මම නවතිනවා.